වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු ආචාර්ය වී එස් රාධාකිෂ්ණන් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන මාධ්‍යමගේ ඇසීමට ප්‍රශ්නාංක 2 ගරු සුගත් වසන්තද සිල්වා මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යමගේ ඇසීමට
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කථානායකතුමනි පිළිතුරු ලබා දෙනවා ඇත්තටම ගරු මන්ත්‍රීතුමා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් තමයි මේලාදී මතු කරන්නේ මේ මතු කරන ප්‍රශ්නේ අයන්නේ එක පිළිතුර බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකාර ප්‍රඥප්තිය පිළිබඳ 2011/10/5 දිනැති 2011 අංක 8 දරන බැංකු පනතේ විධානයේ 7 වන විධානයේ ප්‍රකාරව වැඩිහිටියන් ආබාධිත පුද්ගලයන් හෝ අඩු මුල්‍ය සාක්ෂරතාවයක් සහිත ගනුදෙනුකරුවන් වැනි පාර්ශවකරුවන්ට පාර්ශවයන්ට බැංකු සේවාවන් වෙත සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සඳහා බලපත්‍රලාභී බැංකු වෙතින් විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය වේ. තවද විශේෂ අවශ්‍යතා සහිත ගනුදෙනුකරුවන්ට බැංකු සේවාව වෙත ප්‍රවේශ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා පෙර සඳහන් කළ බැංකු පනත් විධානයෙහි ප්‍රතිපාදන පුළුල් කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022/7 දින ඊට අතිරේකයන් නිකුත් කරන ලදී. ඒ අනුව දෘශ්‍යාබාධිත ගනුදෙනුකරුවන්ට බැංකු සේවාව වෙත ප්‍රවේශ වීමට හැකිවන පරිදි බ්‍රේල් සහිත ක්‍රමය යතුරුපුවරු සහ ශ්‍රව්‍ය ආදාන ප්‍රතිපාදන පහසුකම් සහිත නව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍ර සහ වෙනත් ස්වයං සේවා යන්ත්‍ර ප්‍රසම්පාදනය කිරීමේදී එම යන්ත්‍රවල අදාළ ප්‍රවේශ උපාංග සපයා දීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. තවද දෘශ්‍යාබාධිත ගනුදෙනුකරුවන්ට පහසුකම් සැලසීම සඳහා එවැනි යන්ත්‍ර හඳුන්වා දීමටත් එබඳු පහසුකම් නොමැති අයට දැනට පවතින ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ක්‍රමවත්ව නව යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය කිරීමටත් ඉදිරියේදී කටයුතු කරන ලෙසට බැංකුවලින් ඉල්ලා ඇත. අයන්නේ 2 ඉහත සඳහන් 2022/7/4 දින ඇති බැංකු පනත් විධානය මගින් තිර විශාලක තිර කියවණයන් පෙළහංකඩ බවට පරිවර්තනය කිරීමේ ටෙක්ස්ට් ටු ස්පීච් කියන එක පහසුකම් සහ ශ්‍රව්‍ය තොරතුරු සඳහා පෙළ පිටපත් ආදී උපාංග වලින් සමන්විත අන්තර්ජාලීය බැංකුකරණ සහ ජංගම බැංකුකරණ යෙදවුම් ඇතුළු ඩිජිටල් බැංකුකරණ සේවා මාධ්‍යයන් ජාත්‍යන්තර ප්‍රවේශතා ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි සපයන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා සිටින ලදී. ඒ අනුව විශේෂ අවශ්‍යතා සහිත ගනුදෙනුකරුවන් භාවිතා කරන උපාංගවල ජංගම දුරකථන ලැප්ටොප් ටැබ්ලට් ආදියෙහි දැනට පවතින සම්මත ප්‍රවේශතා විශේෂාංග සමග ගැලපෙන පරිදි තම යෙදුම් සහ වෙබ් අඩවි සකස් කිරීමට කටයුතු කරන ලෙසද බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. අයන්නේ අංක 3 තම මෙහෙයුම් හැකියාවන් සහ සම්පත් සැලකිල්ලට ගනිමින් සුදුසු පරිදි එවැනි පහසුකම් ස්ථාපිත කරන ලෙසට බලපත්‍රලාභී බැංකු වෙත බැංකු වන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ද්වාරයෙන්ම ඉල්ලා සිටින ලදී. ඉහත දක්වන ලද බැංකු පනත් විධානයන්ට අනුව දෘශ්‍යාබාධිත ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා එක් එක් ප්‍රදේශයේ තුල අවම වශයෙන් එවැනි එක් යන්ත්‍රයක් හෝ ස්ථාපනය කර ඇති බව තහවුරු කර ගැනීම පිණිස බලපත්‍රලාභී බැංකු විසින් අනිකුත් බැංකු සමග සාකච්ඡා කර උපාය මාර්ගිකව එම යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු වෙතින් ඉල්ලා ඇත. අයන්නේ 4 නිශ්චිත කාල රාමුවක් සකස් කරමින් පවතී. ඊට සඳහන් කළ පරිදි එවැනි පහසුකම් උපාය මාර්ගිකව අදාළ බැංකුවේ ප්‍රමාණය මෙහෙයුම් පරිමාණය සම්පත් ශක්්‍යතාවයේ යනාදිය සැලකිල්ලට ගනිමින් ස්ථාපනය කරන ලෙස බලපත්‍රලාභී බැංකුවලින් ඉල්ලා ඇත. ආයන්න අංක 1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ව්‍යස්ථාපිත පරීක්ෂණවලදී බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකාර ප්‍රඥප්තිය පිළිබඳ 2011/10/5 දින ඇති 2011 අංක 8 දරන බැංකු පනත් විධානය සහ 2023 අංක 2022/7/4 දින ඊට නිකුත් කරන ලද අතිරේකය සඳහා බලපත්‍රලාභී බැංකුවල අනුගත වීම පරීක්ෂා කරනු ලැබේ. ආයන්නේ අංක 2 බැංකු සහ රක්ෂණ සමාගම් විසින් සපයන සේවාවන් සඳහා සාධාරණ හා සමාන ප්‍රවේශයක් ලැබීම තහවුරු කිරීම උදෙසා හඳුන්වා දී ඇති නියාමන අවශ්‍යතා එලෙසම දෘශ්‍යාබාධිතයත සමානව පවතී. බැංකුවලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රෙගුලාසි වලට බලපත්‍රලාභී බැංකු අනුකූල විය යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ව්‍යස්ථාපිත පරීක්ෂණවලදී එවැනි රෙගුලාසි උල්ලංඝනයන් හෝ අනුකූල නොවන අවස්ථා සම්බන්ධයෙන් අධීක්ෂණ විමසුම් සිදු කරනු ලැබේ. රක්ෂණ සමාගම් වලට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග 2:43 දරන රක්ෂණ කර්මාන්ත නියාමනය කිරීමේ පනත මේක ඉදිරියේදී RII කියලා හඳුන්වනවා. සංශෝධිත දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරයක හෝ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක ප්‍රතිපත්තියක් සඳහා වන හිමිකම් පෑමක් පියවීමට අදාළ ආරවුල් තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව IRCSL බලය පවරා ඇත. ඒ අනුව IRCSL සතුව වෙනම අංශයක් විමර්ශන අංශයක් ඇති අතර රක්ෂණ ඔප්පු හිමියන්ට රක්ෂණ කරුවන්ට එරෙහිව හිමිකම් පියවීම සම්බන්ධයෙන් ඕනෑම ආරවුලක් යොමු කළ හැකි අතර RII පනතේ 98 වන වගන්තියට 90 පාර්ශවකරුවන්ට සවන් දීමට අවස්ථාවක් ලබා දීමෙන් පසුව සුදුසුයයි සිතිය හැකි වැඩිදුර විමසීම් කිරීමෙන් පසු සුදුසු නියෝගයක් කළ හැකිය. මේකේ දීර්ඝ පිළිතුරක් තියෙනවා, මම පිළිතුර සභාගත කරන්නම්. තවත් අවසාන වශයෙන් මීට අමතරව IRCSL විසින් සහ RII පනතේ 96A වගන්තිය යටතේ රක්ෂණ ඔප්පු හිමිකරුවන්ගේ සහ විභව රක්ෂණ හිමියන්ගේ ආරක්ෂාව සඳහා උපදෙස් නිකුත් කිරීමට නිකුත් කර ඇත. උදාහරණයක් වශයෙන් රක්ෂණ නිෂ්පාදන ප්‍රචාරණය කිරීම, නිෂ්පාදන තොරතුරු ලේඛනය නිකුත් කිරීම යනාදිය. RII පනතේ 93 වගන්තියේ යටතේ එවැනි උල්ලංඝනයන් විසඳිය හැකි අතර එවැනි උල්ලංඝනයක් වරදක් ලෙස සලකනු ලබන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සාරාංශ නඩු විභාගයෙන් පසුව වරදකරු වූ විට රුපියල් 50,000කට නොඅඩු දඩයකට යටත් වන අතර වරද දිගටම කරගෙන යන සෑම දිනකටම රුපියල් 2,000කට නොඅඩු දඩයකට යටත් වේ. අංක 3 පිළිතුර නැත. ඒකේ ඇයන්න මුල්‍ය පරිභෝගික ආරක්ෂණ රාමුව තුළ ප්‍රවේශ වීම සහ සාධාරණ පහසුකම් සැලසීම වෙනුවට ආබාධ සහිත පුද්ගලයන් සඳහා පමණක් වෙන් වූ ඊට සමගාමී වෙනම යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම මගින් ව්‍යුහාත්මක බැහැර කිරීමක් සහ ආයතනික වශයෙන් විභේදනයක් සිදුවිය හැකිය. ආබාධ සහිත පුද්ගලයන්ට අනිකුත් මුල්‍ය සේවා පාරිභෝගිකයන්ට මෙන්ම සමාන පදනමක් මත සාධාරණ සැලකීමක් පහසුවෙන් ප්‍රවේශ විය හැකි මුල්‍ය සේවාවන් සහ සුදුසු පිළියම් ලැබීම තහවුරු කිරීම සඳහා පවතින රාමුව ශක්තිමත් කිරීම මහ බැංකුවේ ප්‍රවේශයයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මුල්‍ය ආයතනවල මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී. ඒ අනුව මහ බැංකුව මෙන්න මේ පහත පියවරන් තියෙනවා. ප්‍රවේශ වීමේ හැකියාව සම්බන්ධයෙන් මුල්‍ය නිෂ්පාදන සහ සේවාවන් සඳහා සාධාරණ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම පිණිස 2023 අංක 1 දරන මුල්‍ය පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි වලට ප්‍රවේශ වීමේ හැකියාවට අදාළ අවශ්‍යතා ඇතුළත් කරලා තියෙනවා. දැනුවත් කිරීම සහ ධාරිතා සංවර්ධනය යටතේ මුල්‍ය ශේෂ්ත්‍රය වෙත ලබා දෙන මුල්‍ය පරිභෝගික ආරක්ෂණයේ පුහුණු වැඩසටහන් විශේෂ අංගයක් ලෙස ප්‍රවේශ වීමේ හැකියාව වෙළඳපළ හැසිරීමෙන් අධීක්ෂණ කටයුතු මුල්‍ය පද්ධතිය තුළ මුල්‍ය පාරිභෝගිකයන්ට සාධාරණව සහ සමාන අයුරින් කෙතරම් දුරට සලකුණු ලබන්නේද යන්න පිළිබඳ වෙළඳපළ හැසිරීම අධීක්ෂණය මගින් අගැයීමට ලක් කෙරේ. 2025 වසරේ ඩිජිටල් මුල්‍ය නිෂ්පාදන පිළිබඳව සිදු කළ තේමාත්මක සමාලෝචනය මගින් විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ට සලකන ආකාරය ඇතුළුව ඩිජිටල් මුල්‍ය සේවාවන්හි සාධාරණත්වය සහ ඒවාට ප්‍රවේශ වීම පිළිබඳව විමර්ශනය කරන අතර එම සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා වන නිර්දේශ අදාළ මුල්‍ය සේවා සපයන්නන් වෙත දැනුම් දෙන ලදී. පැමිණිලි හැසිරීම් සහ පිළියම් ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රවේශ වීමේ පහසුකම් හෝ සාධාරණ නොවන සැලකීම් සම්බන්ධයෙන් ඉදිරිපත් වන පැමිණිලි මහ බැංකුවේ දැනට පවතින පැමිණිලි හැසිරවීමේ සහ පිළියම් මෙදීමේ යාන්ත්‍රණය හරහා සුසු ප්‍රමුඛතාවයක් ලබා දෙමින් විසඳුම් ලැබේ. ඒ අනුව වෙනම සහන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම වෙනුවට ව්‍යුහාත්මක බැහැර කිරීම සහ ආයතනික වශයෙන් විභේදනය වළක්වා ගැනීමටත් ආරක්ෂාව සහ පිළියම් ලබා දීමේදී සමාන අවස්ථා තහවුරු කිරීමටත් මුල්‍ය පරිභෝගික ආරක්ෂණ රාමුව තවදුරටත් ශක්තිමත් කිරීමට මහ බැංකුව කටයුතු කරමින් සිටී.
ගරු මන්ත්‍රීතුමා,
ඔබ ස්තුතියි නියෝජ්‍ය අමාත්‍යතුමනි. අපි දන්නවා පහුගිය දෑ වුරුදු තුල යම් කිසි ප්‍රගතිගාමී ව්‍යුහයක් නිර්මාණය වෙමින් පවතිනවා බැංකු ක්ෂේත්‍රය තුල. නමුත් අපට පේන දේ තමයි අපි මේ බැංකු කටයුතු සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමට ගියා. ඊට පස්සේ ඔවුන් නිර්දේශ වගයක් ඉදිරිපත් කරා. ඊට අමතරව මහා බැංකුව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. මේ කරන ලද බලපත්‍රලාභී බැංකුවලින් කරන ලද ඉල්ලීම් තාමත් බිම් මට්ටමේදී යථාර්ථයක් වෙලා නැහැ. අපි දන්නවා ටේලර් මැෂින් වල ශ්‍රවණමය උපාංග අක්‍රිය කරලා තමයි සවි කරන්නේ. ඇතර මට තේරෙන්නේ නැහැ ඒ ඇයි කියන එක. මොකද ඒ පහසුකම වෙනුවෙන් මුදල් ගෙවලා ඒ යන්ත්‍රය අරගෙන මේ ඒ උපකරණය සවි කිරීමේදී ඩිසේබල් කරන්න ඇයි කියන එක ඇත්තටම තේරුම් ගන්න බැරි දෙයක්. මේ කරන ලද නියමයන් සහ ඉල්ලීම් වලට බිම් මට්ටමේදී බැංකු ශාඛා සහ ඔය ටේලර් මැෂින් සම්බන්ධයෙන් තියෙන ඉතාමත් ඍණාත්මක ඇගීමක් තමයි අපට තියෙන්නේ. මේ ඉල්ලීම් වලට සීමා නොවි මේ ඉල්ලීම් ඉෂ්ට නොකිරීම හරහා ඒ බලපත්‍රලාභී බැංකුවලට යම් කිසි දණ්ඩන ක්‍රමයක් හෝ මීට වැඩිය මැදිහත්වීමක් කරන්න පුළුවන්ද කියන එක දැනගන්න සතුටුයි. මොකද මේ ප්‍රජාව අනිවාර්යයෙන්ම මේ විනිමය ධාරාව තුළ ස්වකීය දෛනික ජීවිතය ගෙවන්න වෙනවා. ඒ ගෙවීම සඳහා තියෙන අයිතිය අපි ආණ්ඩුවක් විදිහට පිළිගන්න අතර මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරන්න නම් මේ ඉල්ලීම් වලට සීමා නොවි මේක යථාර්ථයක් බවට පත් කරන්න යම් කිසි වෙනත් දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා පාරිභෝගිකයන් පැත්තෙන් මම යෝජනා කරනවා. ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවද කියලා ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ඇත්තටම ඉදිරිපත් කරන්නේ ඉතාමත් සාධාරණ ඉල්ලීමක්. ඉතින් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් රජයේ විදිහටත් මේක ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙද්දී ඒක ක්‍රියාත්මක වීමේ ප්‍රමාදතාවයක් තියෙනවා නම් අපි විශේෂයෙන්ම මහ බැංකුවත් එක්ක මේක සාකච්ඡා කරලා මේක ඉතාමත් කඩිනමින් ඉදිරියේදී ක්‍රියාවට නංවන්න අවශ්‍ය කටයුතු ඒ වෙනුවෙන් මැදිහත් වීම කරන්නම් කියන පිළිතුර තමයි ඔබතුමාට මම ලබා දෙන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි. අපි මේක යථාර්ථයක් වෙනවා බලන්න කැමති ඉක්මනටම. අනිත් පැත්තෙන් බැංකු ශාඛාවල එකම මේ බැංකු ජාලය තුළ ඒ බැංකු ශාඛාවල කළමනාකරුවන්ගේ ආකල්පය, මේ ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන ආකල්පය අනිවාර්යයෙන්ම බලපානවා ඒ පාරිභෝගිකයත් එක්ක ගොඩනැගෙන ගනුදෙනුවට. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ බැංකු කරුවන්, කළමනාකරුවන් සහ බැංකු සේවක නිලධාරි මහත්වරුන්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් බොහොම ඉක්මනට පටන් ගත්තොත් ඇත්තෙන්ම ඔවුන් මේ ආබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් සංවේදීකරණය සහ දැනුවත් කිරීම සඳහා අමාත්‍යංශය පැත්තෙන් දැනුවත් කිරීමක් කරනවා නම් මේක අයිතිවාසිකම් පාදක කරගත්තු දෙයක් කියන එක මම හිතන්නේ මීට වැඩිය හොඳ මානව හිතවාදී සම්බන්ධයක් බැංකු සහ ආබාධ සහිත ප්‍රජාව අතර ගොඩනගා ගන්න පුළුවන් කියලා හිතනවා. ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට හැකියාවක් තියෙනවද කියන එක දැනගන්න සතුටුයි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
අමාත්‍යංශයේ විදිහට අපි මැදිහත් වෙලා ඔබ කියන ඇත්තම ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවේදී විදිහට ප්‍රමුඛතාවයක් ලබා දීලා ඒ අවශ්‍ය ඔවුන්ගේ සේවාවන් ඉෂ්ට කරන්න අවශ්‍ය කටයුතු ඉදිරියේදී, ඒ කියන්නේ අපි ප්‍රතිපත්තිමය විදිහට තීරණයක් අරන් තිබුණත් මේවා ක්‍රියාත්මක වීමේ බාධාවල් පවතින බව හැඟිලා යනවා. ඉතින් ඒක අපි විශේෂ මැදිහත් වීමක් කරලා ඒ කටයුතු ඉතාමත් කඩිනමින් ඉෂ්ට කරලා දෙන්න අවශ්‍ය පියවර අපි ඉදිරියේදී ගන්නම්. ඔබතුමාට ඒ පිළිබඳවම අපි සහතික වෙනවා.
ප්‍රශ්න අංක 3, ගරු දේවානන්ද සුරවීර මහතා, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමා, මන්ත්‍රීතුමාගෙන් මම ප්‍රශ්නය අසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, මේ සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න අංක 4, ගරු ජේසි අලවතුල මහතා, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. දෙවෙනි වටය ප්‍රශ්න අංක 1, ගරු ආචාර්ය V.S. රාධාකෘෂ්ණන් මහතා, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ප්‍රශ්නය අහන්න ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා.
පළවෙනි එකනේ
පළවෙනි ප්‍රශ්නේ.
කතානායකතුමනි රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
ප්‍රශ්නාංක 4 ගරු දේසී අලවතුල මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
කතානායකතුමනි දේසී අලවතුල මන්ත්‍රීතුමා වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා. ගරු අමාත්‍යතුමා ගරු කම්කරු
ගරු කතානායකතුමනි පිළිතුර සභාගත කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු අමිර්තනාදන් අඩෙක්කල නාදන් මහතා. ගරු විපක්ෂ නමත ඔබතුමාගේ පොයින්ට් ෆෝවර්ඩ් එක කියන්න.
ගරු කතානායකතුමා මම මේ පොයින්ට් ෆෝවර්ඩ් එක මතු කරන්නේ විශේෂයෙන්ම ස්ථාවර නියෝග යටතේත් ඒ වගේම වරප්‍රසාද පනත යටතේත් ඔබතුමාගේ වගකීමක් තිබෙනවා සියලුම මන්ත්‍රීවරුන්ට එක හා සමානව සැලකීම. ඔබතුමා අවස්ථාව ලබා දුන්න සභානායකතුමාට පොයින්ට් ෆෝවර්ඩ් එකක් රේස් කරන්න. එනිසා මම මේ අවස්ථාවේ නැගී සිටිනවා. මගේ වරප්‍රසාදය අනුගමනය කරමින් මට පොයින්ට් ෆෝවර්ඩ් එකක් රේස් කරන්න.
ගරු විපක්ෂ නායකතුමා සභානායකතුමාගේ පොයින්ට් ෆෝවර්ඩ් එකක් නෙවෙයි කියලා මම ප්‍රකාශ කරන්නේ එතුමා රේස් කරපු එක ඔබතුමාගේ පොයින්ට් එක කියන්න.
ඔබතුමා එතුමාට ඒ වෙලාව ලබා දුන්නා
නැහැ. එහෙම එහෙම පොයින්ට් ෆෝවර්ඩ් එකක් නැහැ ගරු විපක්ෂ නායකතුමා. එහෙම පොයින්ට් ෆෝවර්ඩ් එකක් නැහැ. අරයට දුන්නට මෙයාට දුන්නට කියලා එහෙම ගරු විපක්ෂ නායක ඔබතුමාගේ පොයින්ට් ෆෝවර්ඩ් කියන්නේ.
මොකටද එක වගේ
එන්නේ? ඔබතුමා ඒ එතුමා රේස් කරපු එක පොයින්ට් ෆෝවර්ඩ් එකක් නෙවෙයි කියලා කිව්වා. අර්ජුන මන්ත්‍රීතුමාත් පොයින්ට් එකක් රේස් කරා. ඒකත් පොයින්ට් ෆෝවර්ඩ් එකක් නෙවෙයි කිව්වා. ඔබතුමාගේ පොයින්ට් එක කියන්නේ.
ඒ වගේම එකක්.
ඔබතුමාගේ පොයින්ට් එක
කියන්නේ. පැහැදිලිව අවධාරණය කරන්න කැමති ගරු අග්‍රාමාත්‍යතුමියත් මේ සභාවේ ඉන්න මොහොතක දැන් දිනපතාම මේක ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් නීති හා සාමය ප්‍රශ්නයක් දිනපතාම ජීවිත ඝාතන සිද්ධ වෙනවා
ඊයේත් ගරු විපක්ෂ නායකතුමා පොයින්ට් බෝඩ් එකක් නේද ගරු විපක්ෂ නායකතුමා ගරු දැන් නෑ ගරු මන්ත්‍රීතුමා දැන් මේ පාළුවේ නෑ ගරු විපක්ෂ නායකතුමා ඔබතුමාට පොළවන්නේ ප්‍රොසීඩින්ග්ස් වල අඩුපාඩුවක් හරි මොනවා හරි තියෙනවා නම් කතා කරන්න විතරයි ඒකට දැන්ට පවතින සහ පවත්වාන යන ඔබතුමා කියන්නේ
ගරු කතානායකතුමනි පැහැදිලිවම අද රටේ නීති හා සාමය ප්‍රශ්නයක් තිබෙනවා දිනපතාම වෙඩි තියෙනවා දිනපතාම මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිතයි මිනිස් ජීවිත නැති වෙනවා ඒ නිසා මේක පාලනය කරගන්නට මේ ආණ්ඩුවට බෑ
ඒ නිසා පොයින්ට් පොඩයක්
නීති හා සාමය
ගරු අමිර්තනාදන් අඩෙක්කල නාදන් මන්ත්‍රීතුමා පොයින්ට් පොඩයන්නේ ගරු විපක්ෂ නායකතුමා ගරු අඩෙක්කල මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් පොඩේ ඔබතුමා ප්‍රශ්න රේස් කරන්න
නන්ද්‍රි
ගරු දැන් රේස් ඔබතුමාගේ ජයසිරි මන්ත්‍රීතුමා ඔබතුමා පොයින්ට් එක කියන්න.
ගරු කතානායකතුමා සාමාන්‍යයෙන් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා විපක්ෂ නායකතුමා නැගිටලා ජාතික වශයෙන් වැදගත් කාරණා පිළිබඳ කතා කරනකොට ඒකට ඉඩ දෙනවා ගරු
කතානායකතුමා.
ඒක තමයි සම්ප්‍රදාය.
දෙක අහන්න කියන ප්‍රශ්නේ
ගරු මන්ත්‍රීතුමා. එතුමාට ඒක ඉඩ දෙන්න එතුමාට කියන්න.
ඒක
සාමාන්‍ය සම්ප්‍රදායක් මේ රටේ. ඔබතුමා ඒ සම්ප්‍රදාය ගරු කරන්න.
ගරු අඩෙක්කල මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්න නගන්න.
ලේ කටලයි 27-2
ඔබතුමාට දැන් කියවන පැහැදිලිවම මේ ඔබතුමා පොයින්ට් පොඩයක් නෙවෙයි කියලා නෑ ඔබතුමාට කතා කරන්නේ පොයින්ට් පොඩයක් නෙවෙයි කරු අඩෙක්කල මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රකාශ ඔබතුමා කරන ඔව් කරුණාකර විපක්ෂ නායකතුමා වාඩි වෙන්න ගඩ අඩෙක්කල මන්ත්‍රීතුමා ඔබතුමාගේ රේස් කරන්න
ලේ කටලයි 27-2 போக்குவரத்து நெடுஞ்சாலைகள் துறைமுகங்கள் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சர் மற்றும் பாராளுமன்ற சபை முதல்வர் அவர்களிடம் கேட்பதற்கு இலங்கையின் மன்னார் மற்றும் இந்தியாவின் தமிழ்நாட்டில் உள்ள ராமேஸ்வரம் இடையே நேரடி பயணிகள் கப்பல் சேவை ஆரம்பிக்க திட்டம் இரண்டு நாடுகளுக்கு இடையிலான பண்பாட்டு சமூக மற்றும் வர்த்தக உறவுகளை வலுப்படுத்தும் முக்கியமான நடவடிக்கையாகும் இந்த சேவை பிராந்திய இணைப்பு மேம்படுத்தி சுற்றுலா வர்த்தகம் மற்றும் மக்களின் இடையிலான உறவுகளை ஊக்குவிக்கும் வகையில் செயல்பட உள்ளது முதலாவது இலங்கையின் மன்னார் மற்றும் இந்தியாவின் தமிழ்நாட்டில் உள்ள ராமேஸ்வரம் இடையிலான நேரடி பயணிகள் கப்பல் சேவை ஆரம்பிக்க திட்டம் அரசாங்கத்துக்கு உள்ளதா மற்றும் இதன் மூலம் பிராந்திய இணைப்பை மேம்படுத்துவதற்கான முயற்சிகள் எதுவும் உள்ளதா இந்த கப்பல் சேவையின் பொருளாதார சமூக மற்றும் பாதுகாப்பு தங்களை குறித்து எந்த ஒரு சாத்திய கூறுகள் அல்லது மதிப்பாய்வுகள் மேற்கொள்ளப்பட்டனவா? இந்த கப்பல் சேவை நடைமுறைப்படுத்துவதற்கான காலக்கேடு மற்றும் முன்மொழிக்கப்பட்ட கட்டமைப்பு, துறைமுக வளங்கள் மேம்பாடு மற்றும் சுங்க செயல்முறைகள் எவ்வாறு திட்டமிடப்பட்டுள்ளன என்பதை அமைச்சர் விளங்கப்படுத்துவார். பயணிகள் பாதுகாப்பு, குடியுரிமை மற்றும் இந்திய அதிகாரிகளுடன் இரு நாடுகளும் இணைந்து செயல்படுவதில் ஏற்படக்கூடிய சவால்களை அரசு எவ்வாறு கையாள திட்டமிட்டிருக்கிறது? இந்த கப்பல் சேவையால் வடமாகாண மக்கள் மற்றும் இலங்கை இந்திய இடையிலான பரஸ்பர உறவுகளில் ஏற்படும் நன்மைகள் என்ன? நன்றி.
கரு அமாத்தியதுமா.
கரு மந்திரிதுமணி, மே சம்பந்தம் பூர்வ சாக்கியதாத்தனைய பமனை கரவின் பவத்தின்னே மே பிலிபந்த சவிஸ்த பிலதுராக் மம சதி தேகிம் லபாதமா.
கரு சாணக்கியன் ராஜபுத்திரன் ராசமாணிக்கம் மகதா.
I'd like to raise my question under standing order 27 to you, Honorable Speaker, to ask the Honorable Minister of Foreign Affairs, Foreign Employment and Tourism, in light of the written update of the UN High Commissioner for Human Rights to the Human Rights Council and the government's written response to matters raised by OHCHR, I ask question A. The government states that it's committed to investigating credible allegations of conflict-related violations and bringing persons against whom sufficient evidence exists before competent courts. Does the government stand by this position before the Human Rights Council, and does it consider the measures communicated to OHCHR sufficient to address the High Commissioner's concerns on accountability? Honorable Speaker, very clearly the High Commissioner's written update, it says that the lack of progress on emblematic case and accountability is concerning. Even though some media channels are reporting it incorrectly, that's not what the High Commissioner's report says. Question B, what position has the government communicated internationally regarding prosecutions for enforced disappearances, including whether the 2018 Act has been used in any prosecution, and whether credible allegations involving state officials are being pursued? Honorable Speaker, as the Ilangai Tamarasekachi, we have welcomed the High Commissioner's update, and we also have expressed our disappointment in the lack of progress in the government. Also, we have appreciated certain matters, such as action on the emblematic case, such as the former Vice Chancellor Ravindran Vyapillayan has been arrested. We have also welcomed and appreciated the work that the government is doing with the Easter Sunday attack. But we ask, the question is specifically about the 2018 Act being used for prosecutions. Question C, given the victim community's lack of confidence in domestic mechanisms, and as an elected representative of that community, I place on record that the Tamil victim community rejects any domestic mechanisms alone as an adequate response. What position has the government communicated to OHCHR regarding meaningful international participation, independent prosecutors, international forensic expertise, victim and witness protection, and examination of serious human rights violations and international crimes, including command responsibility? Gaurav Sabhanayar avargale, paadhikkappatta tarappinudaiya makkal pradhinidhiyaga ulnaattu porimurigalai naangal nirahariththirukkom, ana arasangam sarvadesa samuhathiridam OHCHR idamum idu sambandhamaga உள்நாட்டுக்குள்ளே விசாரணை செய்வதாக தான் சொல்லியிருக்கிறார்கள். அப்போ அதன் அடிப்படையில் இது எப்படி இது நடைமுறைக்கு சாத்தியமாக போகுதுன்றது உண்மையிலே எங்களுக்கு தெரியாது. ஏனென்றால் பாதிக்கப்பட்ட சமூகத்துக்கு நம்பிக்கை இல்லாத ஒரு பொறிமுறையை வைத்து அரசாங்கம் எவ்வாறு இதை செய்ய போகின்றது? நம்பர் டி, வாட் பொசிஷன் ஹஸ் த கவர்மெண்ட் கம்யூனிகேட்டட் டு OHCHR ரிகார்டிங் த செம்மனி சிந்துபாத்தி மாஸ் கிரேவ், இன்க்ளூடிங் த ரிப்போர்ட்டட் ரிகவரி ஆஃப் 582 செட்ஸ் ஆஃப் ஹியூமன் ரிமைன்ஸ் அண்ட் இன்டர்நேஷனல் ஃபாரன்சிக் அசிஸ்டன்ஸ்? ஹானரபிள் ஸ்பீக்கர், the government of Sri Lanka and the Sri Lankan police and the judiciary have explicitly said that they do not have the expertise to do DNA matching, etc. And the court also has said a reputable institution has to do it. Now, the Justice Minister on a previous occasion told me that they will divide this process into two and expedite the DNA sampling and the testing while the excavations are ongoing. But now we appreciate the excavations that are happening, but there is nothing that is being done on the DNA sampling. Number E, the government states that the majority of lands previously utilized by security forces have been returned. Will the minister state what information has been provided internationally on all state-held or state-claimed land, including land under the military, archaeology department, forest department, wildlife and Mahavali authorities? Honorable Speaker, I saw the update where the minister has said over 250 parcels of land belonging to the military has been released. But we have not seen that happen on the ground. I know there are a couple of lands have been released in Batiklo, I think one in Ampara, and a road has been opened up in Vasavalan, but in Palali people are protesting for the 10th consecutive week, in Mailetti people are protesting, in Kepapulav, in Mulativ people are protesting. So I don't understand what the government's response to OHCHR about 250 lands, which is why I need the list of lands that has been released as per the government. Number F, what commitment has the government communicated internationally regarding an immediate moratorium on the PTA and the release of political prisoners and its repeal? The High Commissioner's statement, Honorable Speaker, very explicitly says that the proposed draft law is far worse than the existing PTA. I don't know the government media channels and the government representatives who welcome and who are trying to claim mileage out of it, why they are not saying that. They've explicitly said that the protection from state against terrorism or PSTA, whatever that new law is, that it's far worse than the existing PTA. Number G, what position and timetable has the government communicated to the UN regarding provincial council elections, the promised new constitution and meaningful devolution? Now, for the guarantee of non-recurrence, your Honorable Speaker, there needs to be a political solution where political power is shared. We see no progress on that. The provincial council's election, I am part of the parliament select committee, it's a time-wasting exercise. We have very clearly said that the government's intention is to delay elections using the select committee. And the meaningful devolution, obviously, if there is a new constitution, that is when we can talk about it, which is very highly unlikely. Number G, number H, given that the government has declined to engage with OSLAP, despite its repository containing over 123,000 items from more than 500 witnesses and sources, how does the government reconcile this refusal with its stated commitment to accountability and international cooperation? Gaurav Sabanayar avargale, inda OSLAP muramaiyai naangal mulumaiyaga nirahikkirom, ullaha porimuraithaan vendum endru solra arasangam, oru pakkathala OMPM, ORM veithukondu naangal makkalukku neethi valanga porom endru solraargal, aana paadhikkappatta samuham adai nirahirithirukkirathu. Anmaiyile kooda 8-aam maadham 30-aam theethi sarvadesa kaanamaakkappattoru dinathile maaverum oru maanaadu nadandhathu, makkal adai nirahirithirukkirargal. Aga ilangai arasangam நாங்கள் சொல்லியிருக்கிறோம், இலங்கை அரசாங்கத்தினுடைய ஊழலுக்கு எதிரான செயல்பாடுகள், போதைப் பொருளை கட்டுப்படுத்துறதுக்கு நாங்கள் வரவேற்கின்றோம். ஆனால் தமிழ் மக்களுடைய இந்த பிரச்சனைகள் சம்பந்தமாக உண்மையிலே எந்த நடவடிக்கையும் எடுக்கப்படவில்லை. கரு கதாநாயகத்துமணி மே ஆண்டுவ கினையான மஞ்சா தூஷணவர்கள் விருத வட பிரிவட்ட அப்பே சகாயோகே தீனும் ஏவகையும் தமிழ் ஆண்டுவ கினையான மே ட்ரக்ஸ் ஆன்டி ட்ரக்ஸ் புரோகிராம் அப்பே சகாயோகே தீ ஹபை தெமல ஜனதாவ ரிஜுவம பலப்பான மெத்திவரண பிரதிபக்சி பிரகாஷே ஜாத்திக ஜனபலை திப்ப காரணாவட தாம අපිට පිළිගන්න පුළුවන් පිළිතුරක් නැහැ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇරස් කරලා දාපු එක අපි කියලා තියෙනවා. ඒක දේශපාලන පරිගණීමක් නෙවෙයි. එතුමා හොරකම් කරලා තියෙනවා. නීති ඉස්සරහට දෙන්න මේ එතුමට අවශ්‍ය දඬුවම් දෙන්න. අපි මේ වැඩපිළිවෙලට අපේ සහයෝගය තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙන ගැටලු පිළිබඳව අපිට විසඳුම් තාම ලැබිලා නැහැ. ගරු අමාත්‍යතුමා ගරු කතානායකතුමා අවසන් කරනවා. දැන් රටේ ජනතාව බහුතරයක් රටේ ජනතාව මේ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ඇරස් එක පිළිබඳව සතුටුනට අපි අපේ මේ ගැටලු පිළිබඳව අපේ ඉතා ඕනකමෙන් බලන් ඉන්නවා. ඔබතුමාලා හරියට මේ කාරණා කළ තිබ්බනම් නෑ, ඔබතුමාලා ආරම්භයේම අවුරුදු දෙකකට පෙරම මේ accountability පැත්තෙන් මේ ප්‍රශ්න වෙල තිබ්බනම් නාමල් රාජපක්ෂ මහත්මයා රැස්වීමක් කරන්න ගියා. එයාට එළියවත් ඉන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. මොකද රාජපක්ෂලා ඍජුවම සම්බන්ධ වෙච්ච කාරණා තියෙනවා. ඉතින් දැන් අද මේ රැස්වීමක් ගැන කතා වෙන හැබැයි අපේ බලාපොරොත්තු ගරු කතා නැති අපි ඒවලට විරුද්ධ නෑ. ඉතා පැහැදිලිව කියන්නේ මතක තියාගන්න අපි ඔබතුමාලගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන මේ කාරණා පිළිබඳව තමයි අපි මේ ප්‍රශ්න කරන්නේ. ඒක නිසා ගරු කතානායකතුමනි, මේව සාධනීය ලෙස ඉතා ඉක්මනින්, මොකද හයි කමිෂනගේ ස්ටේට්මන්ට් එකේ තියෙනවා අවුරුදු දෙකක් ගිහිල්ලා කියන්නේ දැනටමත් පොඩ්ඩක් පරක්කුයි. හැබැයි තාම අවස්ථාව තියෙනවා පර්මනන්ට් සොලූෂන් එකකට යන්න පුළුවන් කියන එකත් කියලා තියෙනවා.
අවසන් කරනවා.
ඒක නිසා මම මේ ප්‍රශ්න වලට පිළිතුරු බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව අපහසුතාවයට ලක් කරන්නවත් එහෙම නැත්නම් ආණ්ඩුවට චෝදනාවක් ලකන්නවත් නෑ. අපිට මේ කාලය ගත වෙන්න කලින් මේ ගැටලු නිරාකරණය කර ගැනීමේ ඕනකමක් තියෙන නිසා කියන එකත් මේ අවස්ථාවේ කියන කතා නැගතුම. බොහොම ස්තුතියි.
ගරු අමාත්‍යතුමා.
කතානායකතුමනි, ගරු විදේශ අමාත්‍යතුමා දැනුම් දී තිබෙනවා මන්ත්‍රීතුමාගේ පිළිතුරට හැකි විගස ප්‍රශ්නයට හැකි විගස පිළිතුරු ලබා දෙන බව.
වරප්‍රසාද පිළිමන ප්‍රශ්නය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා.
ගරු කතානායකතුමනි, වරප්‍රසාද ප්‍රශ්නය මා විසින් ලබා දුන් මුල් වීඩියෝව ප්‍රකාශය සංස්කරණය කර දිනමින Facebook පිටුව මගින් පළ කිරීම සහ එය වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස ප්‍රචාරය වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් මගේ වරප්‍රසාද උල්ලංඝනයට වී ඇති බවට මතුවන වරප්‍රසාද ප්‍රශ්නය අද දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ඉල්ලීම. 2026 සැප්තැම්බර් 6 දින මා විසින් මාධ්‍ය වෙත ලබා දුන් මුල් වීඩියෝයේ ප්‍රකාශයක් පසුව දිනමින Facebook පිටුව මගින් සංස්කරණය කර පළ කර ඇති අතර එම සංස්කරණය කර ලද වීඩියෝ මා විසින් සිදු කරන ලද සම්පූර්ණ ප්‍රකාශය නිවැරදිව හා සම්පූර්ණයෙන්ම නිරූපණය නොකරන බව මාගේ අවධානයට ලක් වී ඇත. විශේෂයෙන්ම මුල් වීඩියෝව අන්තර්ගත වැදගත් කොටස් ඉවත් කර හෝ සංස්කරණය කර ඊට වෙනස් ශීර්ෂයක් සහ විස්තරයක් එක්කර ප්‍රචාරය කිරීම හේතුවෙන් මාගේ මුල් ප්‍රකාශයේ සම්පූර්ණ සන්දර්භය සහ සැබෑ අර්ථය මහජනතාව වෙත වෙනස් ආකාරයෙන් ඉදිරිපත් වී ඇති බව පෙනී යයි. එකී දිනමින Facebook පිටුවේ පළ කළ ඇති වීඩියෝවේ මා විසින් නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට ගන්නේ චෝදනාවලට ලක්වෙච්ච කප්පම් ගත්ත ඒ වගේම සල්ලි අරගෙන දූෂණයට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගේ සාක්ෂිය මත. හැබැයි ඒ මොහොතේ දැන් ඔහු නම් මුදල් ලබාගෙන තියෙන්නේ, ඇයි ඔහුව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඒ අර ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් එක්ක එකට ව්‍යාපාර කටයුතු කරන හින්දාද එම පුද්ගලයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම ඉදිරි රජයකදී අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා පැහැදිලිව විශේෂයෙන් මේ අසාද් මවුලානව ඒ වගේම දූෂණයට සම්බන්ධ වෙච්ච නිමල් පෙරේරාව මේ නඩුවලින් නිදහස් කරන්න කියලා සංස්කරණය කරලා හදපු වීඩියෝ එකක් මේ දිනමින පත්තරෙන් දාලා තියෙනවා. හැබැයි ඒ වෙනුවට ඒ වෙබ් එකේ ඇත්තටම මා විසින් කරපු ප්‍රකාශය කරන ලද මුල් ප්‍රකාශය මා ප්‍රකාශ කරලා තියෙන්නේ අද ඒ දේම සිදුවෙනවා. නාමල් රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට ගන්නේ චෝදනාවලට ලක්වෙච්ච කප්පම් ගත්ත ඒ වගේම සල්ලි අරගෙන දූෂණයට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගේ සාක්ෂිය මත. හැබැයි මේ මොහොතේ දැන් ඔහු මුදල් ලබාගෙන තියෙන්නේ නම් ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? ඒ අර ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් එක්ක එකට ව්‍යාපාර කටයුතු කරන හින්දාද එම පුද්ගලයව අත්අඩංගුවට ගන්නේ නැත්තේ? එහෙමත් නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉදිරි රජයකදී අපි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙනවා පැහැදිලිව මේ අසාද් මවුලාන්ලව ඒ වගේම දූෂණයට සම්බන්ධ වෙච්ච නිමල් පෙරේරලව මේ නඩුවලින් නිදහස් කරන්න, ඒ වගේම ඔවුන් අත්අඩංගුවට නොගන්න මොන වගේ මුදල් ගනුදෙනු සිදුවෙලා තියෙනවද, මොන වගේ දේවල් සිදුවෙලා තියෙනවද, මුදල් ගත්තද කොහේද ගත්තේ, මේ සියලුම දේවල් ඉදිරි රජයත් යටතේ අපි පරීක්ෂණය කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඇයි මේ දූෂිතයන්ව අත්අඩංගුවට ගන්න නැත්තේ. ඒ වගේම මේ වගේ සම්බන්ධ අයට අත්අඩංගුව ගන්නවා වෙනුවට ආණ්ඩුව අවශ්‍ය අයව ආණ්ඩුවට විරුද්ධ ජනතාව එකතු කරන අය අත්අඩංගුවට ගන්න ඇයි කියලා අපි අනිවාර්යෙන් පරීක්ෂණය කරනවා කියලා තමයි මගේ ප්‍රකාශය ගරු කතානායකතුමනි සිදු කරේ. විශේෂයෙන්ම මාගේ මුල් ප්‍රකාශයේ නිමල් පෙරේරා සහ අසාද් මවුලානා සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මා විසින් ඉදිරිපත් කළ කරුණුද සම්පූර්ණ විස්තර සහිතව අන්තර්ගතව තිබුණි. එම සම්පූර්ණ ප්‍රකාශය සැලකිල්ලට නොගෙන එයින් තෝරාගත් කොටස් පමණක් සංස්කරණය කර ප්‍රචාරය කිරීමෙන් මා විසින් කරන ලද අදහස සහ එහි අර්ථය මහජනතාවට වෙනස් ආකාරයකින් පෙනී යා හැකි තත්ත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වයේ බරපතලකම තවදුරටත් වැඩි වී ඇත්තේ දිනමින Facebook පිටුව මගින් පළ කරන ලද සංස්කරණ ලද වීඩියෝව වෙනස් සමාජ මාධ්‍ය පිටු සහ ගිනුම් ගණ්ණාවක් මගින් නැවත පළ කර බෙදා හැර ඒවට අදාළ සමග පුළුල් ලෙස ප්‍රචාරය කර හේතුවෙනි. ඒ හේතුවෙන් එම සංස්කරණයද වීඩියෝව පදනම් කරගනිමින් මා සම්බන්ධ අපහාසාත්මක සහ මාගේ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇති ගෞරවයට හානිදායක විවිධ ප්‍රකාශ සහ ප්‍රතිචාර සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බව මාගේ අවධානයට ලක් වී ඇත. එමගින් මාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඇති මහජන ප්‍රතිරූපය සහ කීර්තියට සැලකිය යුතු අහිතකර බලපෑමක් ඇති වී තිබුණි. ගරු කථානායකතුමනි, මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කර යුත්තේ 1953 අංක 21 දරණ පාර්ලිමේන්තුවේ බලතල හා බරප්‍රසාද පනතේ උපලේඛන ආකොටසේ 8 වන වගන්තිය වෙතය. ඒ ප්‍රතිපාදන මගින් මන්ත්‍රීවරු වශයෙන් යම් මන්ත්‍රීවරුගේ ක්‍රියාකලාපය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් පළ කිරීම සම්බන්ධයෙන් වරප්‍රසාද ආරක්ෂාව සලසා ඇත. එබැවින් මා සම්බන්ධයෙන් ඉහත ආකාරයෙන් සංස්කරණය කර ප්‍රචාරය කළද වීඩියෝව අන්තර්ගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රචාරණය මෙම නීතිමය ප්‍රතිපාදන යටතේ වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස සලසා බැලීමට සුදුසු කරුණක් බව මාගේ අදහසයි. තවද මෙම කරුණ උදෙක් මාගේ පෞද්ගලික කීර්තියට සිදු හානියක් ලෙස පමණක් නොසලකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්ගේ වරප්‍රසාද මන්ත්‍රීවරයෙක්ගේ ගෞරවය සහ පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම සම්බන්ධ කරුණක් ලෙස සලකා බලන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එබැවින් ඉහත සඳහන් කරුණු සහ ඊට අදාළ මුල් වීඩියෝව සංස්කරණය ලද වීඩියෝව අදාළ සමාජ මාධ්‍ය ප්‍රකාශන බෙදා හැරීම් සහ සමැති සලකා බලා මෙම කරුණ මූලික වශයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද ප්‍රශ්නයක් ලෙස පිළිගෙන ස්ථාවර නියෝග අංක 118(2)(a)(90) වැඩිදුර පරීක්ෂණයක් හා නිර්දේශ සඳහා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්මි. මෙම කරුණ සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය අවශ්‍ය පාර්ලිමේන්තුව ක්‍රියාමාර්ග අපේක්ෂා කරමි. ගරු කථානායකතුමනි, මේක රජයට අයිති දිනමින පත්තරේ තමයි මේක ප්‍රකාශ කළ තියෙන්නේ. ගරු කථානායකතුමනි, අපේ ප්‍රකාශ විකෘති කරන්න ආණ්ඩුව තමන්ගේ රාජ්‍ය මාධ්‍ය පාවිච්චි කරනවා
නම්
පොදු දේපල පාවිච්චි කරලා මේ විපක්ෂයට පහර දෙන්න හදන එකක්. ඒකෙින්ද ගරු කථානායකතුමනි ඉල්ලා තියෙනවා, විශේෂයෙන්ම නලින්ද ජයතිස්ස ඇමතුමාට, මේ රජයේ මාධ්‍ය අවභාවිතාව කරුණාකර නවත්තන්න කියලා. බොහොම ස්තුතියි.